පිළිගැනීම පිළිගැනීම ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාර 2021 මුදල් වර්ෂය සඳහා පිගණකාධිපතිවරයාගේ රයාගේ වාර්තාය පළවෙනි කාණ්ඩයේ 23 කොටස, සිව්වැනි කාණ්ඩයේ 16 කොටස, 6 කාණ්ඩයේ 6, 7, 8, 10, 11, 12, 13, 14, 15, 16 හා 17 යන කොටස් මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
උද්දේනේ කරලස එක.
ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා. ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලිපිලේඛනය.
කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020-2021 වර්ෂ සඳහා රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා හා ගිණුම මම ඉදිරිපත් කරමි. 2022 දරණ සුභසාධන ප්‍රතිලාභ පනතේ 7-3-8-10-11-12 වගන්ති සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44-2 ව්‍යවස්ථාව සමග කිව යුතු 27 වගන්තිය යටතේ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාධන ලදුව 2022 ඔක්තෝබර් 20 දින ඇති අංක 23.2 ඇදීර 23 දරණ අතිශේෂ ගැසට් පත්වය පළ කරන ලද නියෝග 2021 අංක 11 දරණ කොළඹ වරාය නාගරික ආර්ථික කොමිෂන් සභාව පනතේ 27-1-5-28-2-3-64-2-70 සමග කිව යුතු 71 වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශ එහි සිට ව්‍යාපාර කටයුත්තක් සිදු කිරීමට බලයලත් තැනැත්තුකු ලෙස සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවෙන් විමසා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 සැප්තැම්බර් 28 දින ඇති අංක 22-99-46 දරණ අතිශේෂ ගැසට් පත්වය පළ කරන ලද නියෝග සහ 2021 අංක 11 දරණ කොළඹ වරාය නාගරික ආර්ථික කොමිෂන් සභාව පනතේ 27-1-43-49 වගන්ති සමග කිව යුතු 71 වගන්ති යටතේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවෙන් විමසා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 සැප්තැම්බර් 28 දින ඇති 22-99-47 දරණ අතිවිශේෂ ගැසට් පත්වය පාර කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා,
2019 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරිතා ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ප්‍රවාහන හා මහාමාර්ග
කථානායකතුමනි, 2003 අධිකාරියක් වූ මෝටර් වාහන පනතේ 158 වගන්තියේ 2-3 උපවගන්ති සමග කිව යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 ජූලි 7 දින ඇති අංක 22-87-28 දරණ අතිශේෂ ගැසට් පත්වය බල කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග ප්‍රවාහන මහාමාර්ග කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වෙළඳ හා වාණිජ හා ආරක්ෂක
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආරක්ෂක සභා වාර්තා පිළිගැනීම ගරු නසීර් රහමත් මැතිතුමා.
I present the report of the Ministerial Consultative Committee on Environment on Annual Report of the Geological Survey and Mines Bureau for the year 2016, Annual Report of the Central Environmental Authority for the year 2016, Annual Reports of the Geological Survey and Mines Bureau for the year, for the years 2017, 2018 and 2019, Annual Reports of the GSMB Technical Services Private Limited for the years 2016-2017, and 2017 and 2018. Annual reports of the Central Environmental Authority for the years 2019 and 2020, and annual reports of the GSMB Technical Services Private Limited for the years 2018-2019, 2019-2020, and 2020. Thank you.
Mahajana Petsam Piliganima Bandurguno Adrimetu. Oh, Kirelmetu.
Yata Deka Praste.
Gunnan. Tautino, 80 Muli cut with your neck. Tavinati Pakin again. Mahajana Petsam Piliganima Bandurguno Adrimetu.
Absent.
Rohita Bengno Adrimetu. Absent. Charity Herat Metuma.
Taru Katanayak Tumani, Mama Obatumage, Avadane, Yomukran, Kamathi, Ada Itam, Vedagat, Prashnayak, Mirate, Tiyenawa, Peradeniya Vishwavidyale, Bhuvidyachne Kunu, Mahacharya, Atula Senaratna, Matituma, Ge, Matumata, Paharadima, Samband, Prashnaya, Mama Garu, Adhyapana, Matuma, Metan, Innuwanang, Etumage, Ahanna, Kamathi, Visheshayenma, අපේ රටේ ඉතාම වැදගත් ශාස්ත්‍රයක් වන මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ කවදාටත් වඩා වැඩි අර්බුදයකට මේක ගමන් කරමින් තියෙනවා. පෙරාදෙනි විශ්වවිද්‍යාලය ඇතුලේ ගුරුවරුත් ශිෂ්‍යෝත් 12000ක් විතර කිසිම ගැටලුවක් නැතුව ගරු කථානායකතුමනි වසර 50කට වඩා වැඩි කාලයක් ඉඳලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක මේ වාගේ ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාලය ඇතුලේ දේශපාලඥයෝ දේශපාලනය කරපු අය මහාචාර්ය විශ්වවර්ණපාල මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන වගේ ඇමතිවරු වෙච්ච අය හිටියා. ඒ වගේම මහාචාර්ය ඩොරික් ද සූසා මහාචාර්ය එච්.ඒ.ඩී.එස්. ගුණසේකර වගේ ලේකම්වරු හිටියා. ඒ අයගේ නිවාස ඔක්කොම මේක ඇතුලේ තිබුණේ කවදාක්වත් මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොට මම හිතනවා මේක අර ඉස්සර පටුවත විධාන මැතිතුමා ඝාතනය වුණා. ඒ වගේම ස්ටැන්ලි විජේසුන්දර මැතිතුමා ඝාතනය වුණා එක කාලෙක. මම කාටවත් චෝදනා කරනවා නෙමෙයි. නමුත් විශ්වවිද්‍යාලය ඇතුලේ ඉතාම නරක තැනකට මේක ගමන් කරමින් තියෙනවා ගරු කථානායකතුමනි. ඒ නිසා මේ ගරු සභාවේ අධ්‍යාපන මැතිතුමා උසස් අධ්‍යාපන ජමතුම ඇතුළු අයගේ අවධානයට මම යොමු කරනවා මේක සම්බන්ධව අපි කවුරුත් දෙපැත්තේම අය යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා මේකට මැදිහත් උනේ නැත්නම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ කවුරුවත් නොයන තැනට දෙමව්පිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ යවන්නේ නැති තැනට ඒ වගේම ආචාර්යවරු රට අතෑර යන තැනට පත් වෙන්න පුළුවන් අතුල සේනාරත්න කියන්නේ ලංකාවේ පිළිගත් භූවිද්‍යාඥයෙක් ජියොලොජිස්ට් කෙනෙක් ඒ වගේම අපේ විශ්වවිද්‍යාලේ හිටපු පරණ මීට පෙර හිටපු උපකුලපතිවරයා. ඉතින් ඒ නිසා එතුමාට මේ පහර දීපු සිදුවීම සම්බන්ධව මම කියන්නේ මේක දේශපාලන වශයෙන් කවුරුවත් දඩමීමා කරගෙන කාටවත් පහර දෙන්න යන එක නෙමෙයි. නමුත් මේ සිද්ධිය සම්බන්ධව ගරු අධ්‍යාපන ඇමතිතුමා විශේෂ ප්‍රකාශයක් මේ සභාවට සිදු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. එතුමාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේක සම්බන්ධව සොයලා බලලා ඉදිරියේදී විශ්වවිද්‍යාල තලයේ තුල මේ වාගේ තත්වයක් ඇති නොවෙන්න වැඩ කළ යුතුමයි. විශේෂයෙන්ම පේරාදෙණිය කියන්නේ අපේ රටේ තියෙන එක්තරා දුරකට මේ රෙසිඩෙන්ෂල් කැම්පසස් වල ආරම්භයේ තියෙන තැනක්. මේක ඇතුලේ අපි 12000ක් විතර කිසිම අවුලක් නැතුව ගැටුමක් නැතුව හිටපු තැනක්. නමුත් දැන් එකිනෙකා විශ්වාස කරන්නේ නැති තත්වයට ඇවිල්ලා තියෙනවා. මේ හිල්ඩා ඔබේසේකර ශාලාව පසුපස තියෙන මේ නිවාසයේ මීට පෙර හිටපු කිසිම ගුරුවරයෙකුට මේ විදිහට බලපෑමට ලක්ුණේ නැහැ, පහර දීමකට ලක්ුණේ නැහැ. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ගරු අධ්‍යාපන ඇමතිතුමා ඉල්ලා සිටිනවා මේක සම්බන්ධව රටට පළල් අදහසක් ඉදිරිපත් කරන්න කියලා. මොකද මේ විශ්වවිද්‍යාල පද්ධතිය අලුත් තත්වයක්. මෙතෙක් ශිෂ්‍යයන් අතර ගැටුම් ඇති වුණා. දැන් ශිෂ්‍යයන් ගුරුවරුන් අතර ගැටුමක් බවට මේක පත් වෙමින් යනවා. විශේෂයෙන්ම පේරාදෙණිය ආර්ට්ස් ෆැකල්ටි හිටපු දැන් ඉන්න පීඨාධිපතිතුමාටත් අපේ ආර්ට්ස් ෆැකල්ටි කැන්ටිම ඇතුළේදී බරපතල ප්‍රශ්නකට මුහුණ දෙන්න සිදු වුණා කියලා පත්තරවල තිබුණා. ඒ නිසා මම හිතන්නේ අපි සභාවක් විදියට මේ රටේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. මේ රටේ අධ්‍යාපනය නිශ්චිත කරන්න නම් මේ වගේ අභ්‍යන්තරික මෙහෙම ගැටුම් ඇති වෙන එක නවත්තන්න ඕන. ඒ නිසා අධ්‍යාපන ඇමතිතුමාගෙන් මම ගෞරවයෙන් අපේක්ෂා කරනවා මේ පිළිබඳව රටට ඉතා පැහැදිලි ප්‍රකාශයක් සිදු කරන්න කියලා. බොහොම ස්තුතියි කරු කථානායකතුමනි.
ඉන්ටර්පෝඩ මම කැමැතියි ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලයේ රැස් වුණ අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමාට සහ ඔහුගේ දරුවට පහර දීලා ශාලාවට විශාල නිවසට විශාල ලෙස පොදු දේපළට ලාභ කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා පැහැදිලිව සඳහන් කළා සිද්ධිය එතුමාට වාර්තා වූ සැනින් මේ පිළිබඳ අපක්ෂපාති පරීක්ෂණයක් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්නට කියලා එතුමා වෙනමම විශේෂිත වාර්තාවක් ඉල්ලා තිබෙන බව. දෙවනුව මහාචාර්ය චරිත හේරත් මැතිතුමා සඳහන් කළ පරිදිම අපි දන්නවා ඉතිහාසයේ මේ පළවෙනි අවස්ථාව නොවේ. ඔබතුමත්ම මේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් ලෙස හොඳටම දන්නවා පසුගිය භීෂණ සමයේදී කොළඹ විශ්වවිද්‍යාලය තුළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මරා දැමීමෙන් පසු බොහෝ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රචණ්ඩත්වයේ විසින් තමන්ගේ ශාස්ත්‍රීය නිදහස නැතිවෙන ආකාරයට කාමර තුල හිරබාරයට අරන් තිබුණා. අපිට පෙර උසස් අධ්‍යාපන අමාත්‍ය ධූර දැරූ ලක්ෂ්මන් කිරියල්ල ගරු මන්ත්‍රීතුමත් එවැගේම ගරු හකීම් මන්ත්‍රීතුමත් පිළිගන්නවා මේ රටේ ශාස්ත්‍රීය නිදහස විශ්වවිද්‍යාලය තුල තියෙන්න ඕනේ. දරුවන්ට වගේම විශ්වවිද්‍යාල අනද්දේන අධ්‍යයන කාර්ය මණ්ඩල වලට බියෙන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාල ඇතුලේ කටයුතු කරන්න අයිතිය නැත්තම් ඒ දරුවෝ දෙමව්පියෝ විශ්වවිද්‍යාලයට යවන්නේ නැහැ. ආචාර්යවරු උගන්වන්නේ නැහැ. තැති අරගෙන බයෙන් හා සැකෙන් තොරව මේ කටයුත්ත කරන්න පසුබිමක් විශ්වවිද්‍යාලය තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. රටේ පොදු නීතිය විශ්වවිද්‍යාලයටත් පොදු නීතිය බවට පත් වෙන්න ඕනේ. හිංසනය ප්‍රචණ්ඩත්වයේ පිටු දකින මානව හිමිකම් සුරකින ශාස්ත්‍රීය නිදහස ආරක්ෂා වෙන පරිසරයක් ඇති කිරීම සඳහා දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව මේ වගකිව යුතු දේශපාලන පක්ෂ ලෙස පාර්ලිමේන්තුව ලෙස අපි එකතු වෙලා කටයුතු කරමුයි කියන අතර විශ්වවිද්‍යාල තුල මද්ද්‍රව්‍ය විශේෂයෙන් අයිසා අනිකුත් මද්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන හා පාසල් තුල පැතිරී යාම වැළැක්වීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිටවීම පිළිබඳ යෝජනාවකුත් ඊයේ සම්මත කරනු ලැබුවා.
මේ ලක්ෂණ කිරියල්ල මැතිතුමා
කතා කරන කතිබුනි මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට ඒ වගේම මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න කැමති සමග ජන බලවේගය තරයේම හිලා දකින්න මේ සිද්ධිය. අපි කිසිසේත්ම මේ සිද්ධිය අනුමත කරන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද විශ්වවිද්‍යාල තුල සාමකාමී වාතාවරණයක් තියෙන ඕනේ ශිෂ්‍යයන්ට අධ්‍යාපන කටයුතු නියැලෙන්න. අත්ත වශයෙන්ම පේරාදීනේ පටන් ගත්තේ කරු කතා නැහැ කිතුමනි ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් මොඩල් එකට. ඔබතුමාට මතකදද? ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් මොඩල් එකට තමයි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලට අවස්ථාවකට. ඒ කෙසේ වෙතත් ප්‍රමාද වෙලා හරි අපි දෙගොල්ලෝ මෙක්කව වෙලා මොනවට කරන්න ඕන නැත්තම් මේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් අපි හෙලා දකින්න තරේ මේ 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 ප්‍රහාරය.
ඔව් මන්තිම.
ගරු කථානායකතුමනි මේ කාරණාව අපි තරේ හෙලා දකින්නවා. අර ගමේ කතාවක් තියෙනවා යකඩ මල්ලට මේ ගුල්ල ගැහුවට පස්සේ පම්මල්ලට කවර කතාවද කියලා. මේ රටේ ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතුරු ගණනාවේ ගෙවල් ගිනිපත් කළා. ජීවිතයක් අහිමි වුණා. ඒ මොහොතේ මේ විදිහටම කණ්ඩායමක් විදිහට එකතු වුණා නම් අද ඒ අයට සාධාරණයක් වෙලා සමහරට ඉදිරියේදී ක්‍රියාකාරකම් මේ විදිහට සිදු නොවෙන්න තිබුණා. එසා ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුව අද අවධාරණය යොමු කරනවා. අදටත් මට ඉන්න ගයක් නොමැති තත්ත්වයේ ඒ වගේ මැති අමුතු ගණනාවක් ඉන්නවා. ඒ වෙනුවෙනුත් සාධාරණයේ මේ කාරණු කාරණාත් එක්ක එකට ගෙනියන්න ඕන ගරු කථානායකතුමනි. බොහොම ස්තුතියි.
ඔව් අන්ඩ්‍රියා මැතිතුමා.
ගරු කථානායකතුමා මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි හැමදාම මේ වගේ සිද්ධීන් අපි දකිනවා. මේක එක්තරා විදිහක ඒ සිද්ධිවල උච්චස්ථානයකට අපි එළඹිලා තියෙනවා. නමුත් හැම මොහොතකම මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නවා කිව්වත් ප්‍රතිසංස්කරණවාදී ක්‍රියාමාර්ගයන්න කවුරුවත් ඒකට සම්බන්ධ වුණේ නැහැ. විශේෂයෙන් විශ්වවිද්‍යාල පවත්වන්නේ රජයේ බදු මුදලින්. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉගෙන ගන්නේ මේ රටේ ජනතාව ගෙවන බදු මුදලින්. මේ පාර්ලිමේන්තුවෙන් අපිත් බදු ගෙවන හැටියට අපිට වගකීමක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල පද්ධතිය ලෝකේ තියෙන දියුණු පද්ධතියක් බවට පත් වෙනවද නැද්ද කියලා බලන්න. අද ලෝකේ තියෙන හැම විශ්වවිද්‍යාලයකම මේ කියන විහිළුකාරී ප්‍රචණ්ඩත්වයක් නැහැ. මේ தත්ත්වය මග අරගින්න ආණ්ඩුවක් කුදු ඒ අවස්ථානුකූල ප්‍රකාශ ඔය විදිහට අමුතුමා හැමදාම ප්‍රකාශ අපි අහලා තියෙනවා ඔබතුමන්ලගේ ආණ්ඩුවේ ඉන්නකොට කැබිනට් මණ්ඩලවල ඉන්නකොට අහලා තියෙනවා. නමුත් ඉතහා වෙච්ච දෙයක් නැහැ. එසම් මේ වාරේ මේක ටිකක් කල්පනාවෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න. මේ එහෙම නැති වුණොත් ලංකාව නැවත සැරයක් විශාල භීෂණයකට අරාඳින තොරුපියක් මට පේනවා.
ඔව් සමම් ප්‍රිය හේරත්නතුමා
මම කියන්නේ විශේෂයෙන්ම මේ කාරණේ දැන් අපි මේට කලනුත් මේ වගේ සිද්ධි ගණනාවක් වුණා. හැබැයි අපි කරන්නේ පාර්ලිමේන්තුවේ අපේ අපි මේකට කනගාටු වෙනවා. නමුත් මං හිතන්නේ ඒ වගේ මේ සිද්ධි දිගින් දිගටම මං හිතන්නේ වෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. අපේ අශෝක ප්‍රියන්ත මන්තුමා වුණා කිව්වා වගේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන മന്ത്രിවරු 74 ගේ නිවාසවලට ගිනි තිබ්බයි ඉතින්. දැන් ඊයේ සිද්ධියක් වුණා ගරු කතානායකතුමනේ කුලියාපිටියේ මගේ ආසනේ හාමුදුරන්ට කන්ට පාරක් ගහන බැමිණිගල පන්සලේ හාමුදුරුවන්ට. ඒ ගහන්නෙත් මේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඉතින් අද මං හිතන්නේ උගත්කමයි බුද්ධිමත්කමයි කියන දෙකක්. ඉතින් මං හිතනවා අද මේ තැනට මේ සමාජයේ මං හිතන්නේ පරිවර්තන වේගයන මම ඉතාමත් ශෝචනීය තත්වයක්. ඉතින් මේ සම්බන්ධයෙන් ශෝකේ ප්‍රකාශ කරලවත් ඒ වගේම කනගාටු ප්‍රකාශ කරලවත් දෙයක් නැහැ. මං හිතන්නේ මේකට දැඩි ලෙස මැදිහත් විය යුතු වෙනවා අපි. මේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියන එක මං හිතන්නේ වග්කියුස අන්තෝලින් අපි ඇත්තටම ඉල්ලා හිටිනවා.
හේරත්නම් තිනවා.
මනේ මේ රටේ මේ වගේ බරපතල සිදුවීම් සිදුවෙච්ච පළවෙනි අවස්ථාවවත් මේක අවසාන අවස්ථාවක් කියලා අපිට සහතිකයක් වෙන්න බෑ. හැබැයි මේ පාර්ලිමේන්තුව තමයි රටේ උත්තරීතර ආයතනේ. නීති හදන්නේ, නීති සම්පාදනය කරන්නේ, පරිපාලන ක්‍රියාව කරන්නේ ඔක්කොම ටික. එතකොට මේ කාරණාවල් සියල්ලටම මම විශ්වාස කරනවා මේ වගේ තත්ත්වයකට රටපත් වුණා නම් මේකේ මහා බරපතල වගකීමක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට තියෙනවා. එතකොට මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට නිදහසේ ජීවත් වෙන්න ඉඩ සැලැස්වීමේ වගකීම අපිට තියෙනවා. දැන් අපි දැක්ක එක කාලයක් උගතුන් බුද්ධිමත්තුන් මහපාරේ මරනවා. පූජක පක්ෂේ ඝාතනයෙන් ලක් කරනවා. ඊට පස්සේ තරුණයෝ විශාල වශයෙන් ඝාතනය වුණා. අද මේ රටේ මෑත භාගයේදී දේශපාලඥයෝ මූලික කරගෙන ගෙවල් 800 ගාණක් ගිනි තියලා දැම්. මහාමග මන්ත්‍රීවරු මරනවා. එතන මේ පාර්ලිමේන්තුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන තැන් දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තාම එහි පීඨාධිපතිට තර්ජනය කරා. දැන් මේ සැරේ හිටපු උපකලිපතුමාට තර්ජනය කරනවා. දැන් ජීවත් වීමේ අයිතිවාසිකම උල්ලංඝනය වෙනව එක තමයි මම දකින්නේ. දැන් මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පසුබිම ඒ අයිතිය මේ වෙනමෙට නැති වෙලා තියෙනවා. ඒතර මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. දැන් හුඟක් උදවිය කතා කරනවා මේ මානව හිමිකම් පිළිබඳව. ඒ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීමක් මේ රට තුළ සිද්ධ වෙනවා. ඒකෙත් අපි උගතුන් බුද්ධිමතුන් බිහි කරන තැන මේ වගේ සිදුවීම් සිදුවෙනවා නම් ඒක බරපතල අපරාධයක්, ඒ වගේම ලැජ්ජාවට කාරණාව. ඒ නිසා අර මන්ත්‍රීතුමල්ලා කිව්වා වගේ මේ වෙලාවේදී මේකේ ශෝකේ ප්‍රකාශ කරලවත් නැත්නම් කනගාටු ප්‍රකාශ කරලවත් එහෙම බෑ, මේක එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. රටේ බරපතල අර්බුදයක් තියෙනවා. එතන මේ වගේ සිදුවීම් සිද්ධ වෙන ස්ථානයක් කොහෙද ඇති? මම හිතනවා දැන් පාස්කු ප්‍රහාරය ගත්තාම මහා මොලකරු පිළිබඳව කතා කරා. හැබැයි මේ කිනෙකට ලංකාව පුරාම සිද්ධ වෙන සිදුවීම් තුළ සමානාත්ම බවක් තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ වගේ සිදුවීම් මේ විදිහට නිර්මාණය වෙන්නේ කොතනද කියලා හොයලා ඒක මේ සමාජයෙන් ඉවත් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ ලංකාවේ ජීවත් වෙන 2,25,00,000 කියන ජනතාව, උගතුන් බුද්ධිමතුන් දුප්පතුන් ඒ වගේම විවිධ ක්ෂේත්‍රයන් වල ඒ හැම කෙනාටම නිදහසේ අදහස් ප්‍රකාශ කරලා ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හැදීමේ වගකීම මේ පාර්ලිමේන්තුවට පැවරෙච්ච වගකීමක්. ඒ දේ ඊට නොකරනවා නම් ආණ්ඩු පක්ෂේ විපක්ෂේ කියලා පමණක් නෙවෙයි මේකේ නියෝජනය කරන හැමදෙනාම විත්තික උඩ නගින්න ඕනේ කියන කාරණාව මම මතක් කරන්න කැමති ගරු කතානායකතුමනි.
බොහොම ස්තුතියි. 27-2 යටතේ තියෙන ප්‍රශ්නේ ගන්න. මුසාමිල් මන්තුමා.
මනේ ගරු කතානායකතුමනි, මේ මතුවෙච්ච කාරණේ ඉතාම වැදගත් කාරණයක්. කතානායකතුමනි, මීට පෙරත් මේ පාර්ලිමේන්තුවේදී කතා වුණා මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. එතකොට ඒ පරීක්ෂණයේ වාර්තාව දැනගැනීමේ අයිතියක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අපටත්, ඒ වගේම මේ රටේ මහ ජනතාවටත්. මොකද මේක එක පැත්තකින් මේ මන්ත්‍රී අපේ මන්ත්‍රී කෙනෙක්ගේ ජීවිතයක් අහිමි වුණා, ඒ වගේම විශාල පිරිසකගේ නිවාස අහිමි වුණා. එපමණක් නෙවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු ඉතාම දරුණුතම පහරක්. එතකොට ඒකෙදි ආරක්ෂකාංශවල ක්‍රියාකාරීත්වය, එහෙම නැත්නම් මේවා පිටුපස්සේ මුදල් දීපු කණ්ඩායම්, මේවා පිටිපස්සේ හිටපු බලවේග කවුද, මේවා පිළිබඳව දැනගැනීම, ඒ පිළිබඳව අපි පාර්ලිමේන්තුව දැනුවත් වීම වගේම සමාජයේ දැනුවත් වීම අතිශයින්ම වැදගත්. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි ඉල්ලා හිටිනවා මේ පිළිබඳව මේ කරපු පරීක්ෂණ වාර්තාව වහාම මේ පාර්ලිමේන්තුවටත් ලබා දෙන්න, ඒ වගේම ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් මේ රටේ මහජනතාවටත් ලබා දෙන්න. මොකද තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව අද මිනිසුන්ට දැනගන්න පුළුවන් කිව්වට සමහර දේවල් ගැන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන අපිවත් දන්නේ
නැහැ.
ඒ නිසා අපි ඉතාම කාරුණිකව ඔබතුමායි ඉල්ලා හිටනවා ඒ සඳහා ඔබතුමා මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන්න.
හරි. ඔව් රාජපක්ෂ මන්ත්‍රීවරුන් කික්මන්ට ඉක්මන් කරන්න.
අර කතානායකතුමනි, මේ පේරාදෙණිය සිද්ධිය තරයේ හෙලා දකින අතර මේ සිද්ධියට මුල් වෙලා තියෙන විශේෂයෙන්ම මේ අරගලයෙන් පස්සේ, මේ අරගලයෙන් පස්සේ තමයි මේ ශිෂ්‍යෝ මේක අතට ගත්තේ. මේක වග කියන්න ඕන කෙලින්ම ජේපි එක සහ පෙරටුගාමින්. ඒ පිළිබඳව ඔබතුමාගේ දැඩි අවධානය කළ ඒ විදිහට කරදර කරපු මේ මහාචාර්ය ආචාර්ය සමාහට එය නීති අත නීතියෙන් අත්අඩංගුවට ගන්න කියලා මම ඔබතුමාගෙන් තමයි ගෞරවයෙන්
නායකතුමනි, අද මේ පේරාදෙණිය සිද්ධිය සම්බන්ධයෙන් මේකේ මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා. මම හිතන්නේ අපි පක්ෂ ભેදකින් තොරව සියලු දෙනාම මේක විවේචනය කරනවා, මේක හෙලා දකිනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා. ගරු කතානායකතුමනි, මේ වගේ නීතියක් ක්‍රියාත්මක කරන්න යනකොට සමහර දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කරන අයම මේ ශිෂ්‍යයන්ව අත්අඩංගුවට ගන්නවා, මේක වැරදි, මේක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි කියලා කතා කරන අයත් ඉන්නවා. ඒ නිසා ඩෙබිටි කතා කරන්නේ නැතුව මේ වගේ මේක මැයි 9 වෙනිදා ඔබතුමාට මතක ඇති. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ පැවිදිච්ච සැසිවාරයේදී මම මුලින්ම කතා කරලා කිව්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම හා ආචාර්ය මහාචාර්යවරුන්ගේ හැසිරීම පිළිබඳව මට Facebook වල ගැහුවා. මම මේක බලාපොරොත්තු ඇතුව තමයි මම මේක කිව්වේ. මම හර්ධ සාක්ෂියට අනුව කතා කරන මිනිස්සෙක්. මම කිව්වා මේ ගෙවල් ගිනි තියන්න ළමයි උසි ගන්නන්න මේ කටයුතු කරන්න මහාචාර්යවරුත් හිටියා. මේ සිළු දෙනාම නෙමෙයි කරු කතානායකතුමනි, මේකට යම් කණ්ඩායම, මේකට දේශපාලන පසුබිමක් තියෙන යම් කණ්ඩායම මේක කාල සීමාවක් තුල ඉඳගෙන මේ රටේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න, ත්‍රස්තවාදී ඇති කරන්න කටයුතු කරගෙන ආවා. ඒක නැහැ කියන්න බෑ. ඒව මෙහෙව සමහර මහාචාර්යවරු හිටියා. ගෙවල් ගිනි තියන්න මහාචාර්යවරු ගියා. ඒ නිසා මේක ක්‍රමානුකූල වර්ධනය වෙලා අද එයාගේ මතයට ඇහුම්කන් නොදෙන, මතයට එකග නොවන ආචාර මහාචාර්යවරුන්ටත් හිරිහැර කරන තත්ත්වයට ආවා. විශ්වවිද්‍යාලයට අද මේ රටේ අහිංසක දරුවෙක් කියන්න බයයි. මොකද ශිෂ්‍ය හිංසනේ ඒ විශ්වවිද්‍යාලය වෙනවා. අද මේ විශ්වවිද්‍යාලයේ ළමයෙක්ව රැකියාවකට පෞද්ගලික ආයතනයක ගන්න කැමති නෑ අපේ මේ විශ්වවිද්‍යාල පත්තරෙන් එළියට යන ළමයිව. අද පෞද්ගලික අංශයක පුරප්පාඩු තිබ්බොත් පුරප්පාඩු වලින් 90% ගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ දරුවන්ව. ඇයි මේ රජයේ විශ්වවිද්‍යාලය වලට යම් දරුවන්ට පිළිගැනීමක් නැති තත්යකටපත් වෙනවා. මේක ඇතුළෙන්ම ඇති වෙන දෙයක්. ඒ වගේම මුසම්මිල් මන්ත්‍රීතුමා කිව්වා අර කමිටුවක් පත් කරලා පරීක්ෂණ වාර්තාව දෙන්න කියලා. අපි ඉල්ලීමක් කරනවා ඒ ජනාධිපතිතුමාගෙනුත් ඒ වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේ රටේ සියලු දෙනා දැනගත යුතු මේවල පසුබිම ඉන්නේ කවුද කියලා. ඒ නිසා මෙව්වට යම් දේශපාලන පක්ෂ මේ දරුවන්ට අයිස් පෝල, අයිස් කවල, විෂනාශක පවල මේ දරුවන්ගේ මනස විකෘති කරලා ඉන්නේ. මහාචාර්යවරු ආචාර්යවරුත් කරන්නේ දරුවන්ගේ මනස සමහර අය කතා කරන්නේ ගහපියව් මරපියව් කියන මතවාදයත් එක්ක. මේක මේ විදිහට ගියොත් මේ විශ්වවිද්‍යාල පද්ධතියම කඩාවැටෙනවා කරු කතානායකතුමනි.
බොහොම ස්තුතියි. සභාවේ අවසරය ඇතුව 27-2 යටතේ ප්‍රශ්නය. අනේ මන්ත්‍රීතුමා විනාඩි 15ක් විනාඩි ප්‍රශ්න 50ක් තියෙනවා. සීරම නැගිට නැගිට කතා කරන්නේ කවුරුත් එකමනේ කියන්නේ මන්තුමා.
මම ඉල්ලීමක් කරනවා පසුගිය කාලයේ පුරාවටම මේ විශ්වවිද්‍යාලවල සමහර ශිෂ්‍ය නායකෝ ආණ්ඩුක්‍රම විවස්සාව පිළිගන්නේ නැහැ කියලා විශේෂයෙන් ඔබතුමාට මම ඉදිරිපත් කරන්නම්. පොලිස් මූලස්ථානයේ ඉස්සරහ ගවා මේ ආණ්ඩුක්‍රම විවස්සාව වැඩක් නැහැ, අපේ වෙනම ක්‍රමවේදයක් තියෙනවා, ඒ අනුව තමයි අපි රට පාලනය කරන්න කියලා. ඒ අනුව මේ පෙරටුගාමී විශේෂම කණ්ඩායම අද බරපතල ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය අපි දැක රුහුණු මේ මොකද්ද ගුරු විද්‍යාලයේ ලෝක ප්‍රශ්නයක් වුණා. ඒ වගේ අද ලොකුවටම මේ නීති ආධිපත්‍ය කඩාවැටෙන තැනට පත්තර. ඉතින් පාර්ලිමේන්තුව විදියට මේ නීතිය ආධිපත්‍යයට අභියෝග කරන ආණ්ඩුක්‍රම විවස්සාව පිළිගන්නේ නැහැ කියන මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට දැඩි ක්‍රියාමාර්ග ගන්න විදියට මොකද අපි හෙලා දැකලා වැඩක් නැහැ. මේ කතානායකතුමනි, ඒකට ක්‍රියාමාර්ග ගන්න කියන එක මම ඉල්ලා සිටින ඔබතුමා.
බොහොම ස්තුතියි මන්තුමා. සභාවේ අවසරය ඇතුව 27-2 යටතේ ප්‍රශ්නය.
කරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට පෙර
ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති වැදගත් කාරණාවකට විශේෂයෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකින්ගේ විශ්‍රාම යාම පිළිබඳව අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එක රැස් වෙලා අපි තීන්දුවක් ගත්ත කරු කතානායකතුමනි. ඔබතුමත් ඒකට අත්සන් තැබුවා, මමත් අත්සන් තැබුවා, සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමත් ඒකට අත්සන් තැබුවා. දැන් මහා භාණ්ඩාගාරයේ නියෝජනය කරන නියෝජිතවරයා හැටියට රංජිත් සෙමලපිටිය මැතිතුමාට මම හිතන්නේ භාණ්ඩාගාරයේ මතය පරිදි ඒකට අත්සන් තබන්නට බැරි වෙලා තිබෙනවා. මම මේ ඔබතුමාට කියන්න යන්නේ මේ 65 60 කිරීම තුල ඇති වී තිබෙන ඛේදවාචකයේ ප්‍රතිඵල. ගරු කතානායකතුමනි, දැන් 60 65 කරානේ. ගරු කතානායකතුමනි, 60 65 කරමින් පස්සේ අපේ රාජ්‍ය සේවයේ නිලධාරීන් ගණනාවක් බැංකුවලට ගිහිල්ලා ණය අරගෙන තිබෙනවා. දැන් මේ 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 පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේම සහකාර විධායක ගෘහපාලක MD පෙරේරා මහත්මයා 118ක ණයක් කරන් තියෙනවා. රොඩ්‍රිගෝ මහත්මයා ආහාර පාන කළමනාකරු 115ක ණයක් කරන් තියෙනවා. KPE නන්දදේව ඒ මහත්මයා ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සේවා සහායක 122ක ණයක් කරන් තියෙනවා. ඒක ගත්තේ අර 65 දක්වා දික් කරපු නිසා. දැන් මේගොල්ලොන්ට කියනවා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට ගත්තු ණය ඔක්කොම පියවන්න කියලා. කොහොමද කරු කතානායකතුමනි මේක කරන්නේ? ඒ නිසා අපි තීන්දුවක් ගත්තා මේ කාලය වසරකින් දීර්ඝ කරන්න. මං ඉල්ලීමක් කරනවා ගරු ඔබතුමාගෙන් කරුණා කරලා මේක ක්‍රියාත්මක කරන්නට ඔබතුමා කටයුතු කරන්න. මං හිතන්නේ සීමල පිටියේ මැතිතුමාට මම මේ චෝදනා කරනවා නෙමෙයි, ඔබතුමාට සිද්ධ වෙලා තියෙනවා මේ ට්‍රෙෂරි රෙප්‍රසෙන්ටේටිව් හැටියට, භාණ්ඩාගාරයේ නියෝජිතවරයා හැටියට ඒ භාණ්ඩාගාරයේ මතය පළ කරන්න. නමුත් ස්ටාෆ් දැන් මේක කිරීම තුළින් මේ පාර්ලිමේන්තුවට මහා අමතර පිළිරැක් බැහැ වෙන්නේ නැහැ. ඇයි මේක කරන්නේ නැත්තේ? මේ මිනිසුන්ගේ මේ මේ ජීවිත විනාශ වෙනවානේ. කොහොමද මේ මිනිස්සු දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට මේ දසලක්ෂ ගණන් මුදල් ටික ආපහු පියවන්නේ? මං අහන්නේ පොඩ හිතප්පුවක් තියෙන්න ඕනේ. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා මේ කරුණාකරලා ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා.
ඔව්. සිම්ලා
විදිහට. මේ එතුමා කියන කාරණාව මේ පාර්ලිමේන්තුව පැත්තෙන් ගත්තාම ඇත්ත. 18ක් හෝ 20කට මේ ප්‍රශ්නේ මුණ දීලා තියෙනවා. හැබැයි රටක් වශයෙන් ගරු කතානායකතුමනි මේ 65 එක්වරම 65ට මේ සීමාව දීලා 60ට නැවතත් ලඝු කිරීමත් එක්ක 25000ක් ඉන්නවා එක්වර විශ්‍රාමය නැහැ. මේ සියලු දෙනාට මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා මහා භාණ්ඩාගාරයේ මේ ප්‍රශ්නේ දිහා බලන්න වෙලා තියෙන්නේ එක ආයතනයක් විදිහට නෙවෙයි, සමස්ත රටේම ප්‍රශ්නයක් හැටියට. ඒ නිසා ඒක පොදු තීරණයකට එනවා හැරෙන්න. දැන් මේ මේ විශ්‍රාමයේ සියලු දෙනා මාත්‍ය පාර්ලිමේන්තුව අවුරුදු 22ක් ඉඳලා තියෙනවා, ඔක්කොම මිත්‍රයෝ. ඉතින් ඔවුන්ගේ පමණක් දුක් ගැනවිල බලන්න පුළුවන් තැනක මහා භාණ්ඩාගාරය අද නැහැ. ඊට වඩා වෙනස් ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ තැනකට මහා භාණ්ඩාගාරය පත් වෙලා තියෙනවා. ඒකයි කාරණාව. ඒක අපි අවබෝධ කරගත යුතුයි ගරු කතානායකතුමනි.
පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් කියලාත් ඔබතුමා අමතක කරන්න එපා.
ස්වාධීන ආයතනයක් උනත් ගරු කතානායකතුමනි මේක දිහා ජනතාව බලන්නේ එකම ඇහැකින්. මේ ප්‍රශ්නෙටම මූණ දීලා දැන් එතුමා කියෝවාගේ අවුරුදු 60 සීමාව 65ට කරපුවාම හැම කෙනෙක්ම ඒ කාලෙට වැඩසටහනක් හදාගත්තා. නැවත ණය අරගෙන නැවත වියදම් හදාගෙන ඉතින් ඒ සියලු 25000ටම අපි යන්න කියලා. එහෙමනම් පොදු තීරණයකට මේ රටේ එන්න ඕන කියන තරයි මහා භාණ්ඩාගාරයේ ඉන්නේ. එහෙම නැත්නම් මේ අපි 225 දෙනාට අපිට චෝදනාව මේක සේවක මණ්ඩලයටත් එයි, අපි අපිටම අවශ්‍ය නීති හදා ගන්නවා කියලා. ඉතින් ඒ ස්වාධීනතාවය අපි ප්‍රවේශයෙන් රැකගත යුතුයි කියලායි මහා භාණ්ඩාගාරය යෝජනා කරන්නේ ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි මේ 60 65 කරන ඊට පස්සේ 65 තවත් ගාණක් කරන ඒ ඛේදවාචකයට ඒ වැරදි තීන්දුව වලට 225න් අපි හවුල් නැහැ. ඒක මේ ආණ්ඩු පාර්ශවයේ ගත්ත අවුල් සහගත තීන්දුවක්. දැන් ඒ අවුල් සහගත තීන්දුව අරගෙන රටම අවුල් කරලා මිනිසුන්ගේ ජන ජීවිතත් අවුල් කරලා දැන් පොඩක් ඔබතුමා හිතන්නකො කොහොමද මේ මිනිස්සු මේ ණය ගෙවන්නේ? නැ මං අහන්නේ මං අහන ප්‍රශ්නෙට පොඩ උත්තර දෙන්න. මේක මේ සාධනීය මානුෂීය ප්‍රශ්නයක්.
ඔව් තින්නකොන් මෙතුමා 27.2.8 මෙතුමා හැමදාම විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ අරගෙන වෙන වෙන කාරණා ඇදගෙන යනවා.
අපිට අපිව නවත්තනවා වගේම ඔබතුමා කරුණා කරලා විපක්ෂ නායකතුමාවත් ඒ නැවතීම කරන්න අපි ස්ථාවර නියෝග අනුව කරුණා කරලා පාර්ලිමේන්තුවේ කටයුතු කරමු.
ගරු කථානායකතුමනි, මම අපේ තෙන්නකෝන් ලාබාල මන්ත්‍රීතුමා එහෙමත් නැත්නම් ඇමතිතුමාට මම කියන්න කැමතියි, එතුමා තව පොඩ්ඩක් කාලයක් ඉඳගෙන මේකේ සම්ප්‍රදාය ඉගෙන ගන්න. එතුමාගේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමත් විපක්ෂ නායකවරයා හැටියට හිටගෙන එතුමාගේ අභිමතය පරිදි විෂයන් ගණනාවක් පිළිබඳව කතා කිරීමේ අභිමතය ඒ විපක්ෂ නායකවරයාට තිබුණා, ඒ සම්ප්‍රදායක තිබුණා. ඔබතුමා නොදන්නවා නම් ඇස්කින් මේ කියවල බලන්න, එහෙම නැත්නම් කවුල්ලන් ශක්ඩර් කියවල බලන්න මේ පාර්ලිමෙන්ටරි කස්ටම්ස් ඇන්ඩ් කන්වෙන්ෂන්ස් පිළිබඳ.
ඔව් සියමල පිළිමෙත්තුම. ඔව්
දරු කථානායකතුමනි,
කරුණාකරලා වාදකට
මම නැවතත් කියන්නේ, දැන් විපක්ෂ නායකතුමා තුන් වතාවක් පාර්ලිමේන්තු සභාවේ මේ ප්‍රශ්නේ ගත්තා.
ඉතින්
මේ නිසා මේ කරුණාකරලා මේක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරගන්න. පාර්ලිමේන්තු ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ රට අද තියෙන තත්ත්වය අපිට අවබෝධ කරගත යුතුයි. විපක්ෂයත් අවබෝධ කරගත යුතුයි. එතුමාත් අවබෝධ කරගත. ඒ නිසා අපිට එක කණ්ඩායමකට එක කිහිප දෙනෙකුට ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් තැනක අද මේ රට නැහැ කථානායකතුමනි.
පාර්ලිමේන්තු නිලධාරීන්ගේ මතයට යටත් වෙන්නේ නැහැ.
එනිසා මම කියන්නේ මහභාණ්ඩාගාරයේ මෙතෙන්දී අමානුෂික ඇසිරිලා නැහැ. මහභාණ්ඩාගාරයට පුළුවන් නම් මේ අවුරුදු පහම දික් කරන්නත් කැමතියි මේ රටටම. නමුත් අපි ඉන්න තත්ත්වයත් එක්ක මහභාණ්ඩාගාරයට වෙලා තියෙනවා හැම ආයතනයක් වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න.
විපක්ෂ නායකතුමා 22 දේ ප්‍රශ්නේ ගන්න ඉක්මනට.
මම 22 ගණන් ගරු කතා නායකතුමා.
මම සාධාරණයක්.
හැබැයි මම එක දෙයක් කියන්නේ.
ප්‍රශ්න 50ක්
ඔබතුමාත් මමත් සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාත් සීමල පිටියේ මැතිතුමාත් ඔබතුමාගේ ඒ ස්පීකර්ස් ඔෆිස් එක ළඟ තියෙන ඒ මීටින් රූම් එකේ අපි එතනදී අපි හතර දෙනාම එකඟ වුණා. එතන එකඟ වෙලා එකඟ වුණයි කියන්නේ මේ, එහෙනම් අපි ඉතින් ඒ එකඟතාවය අත්සනට තබන්නට ඕන. එහෙනම් ඒ මොහොතේ කියන්නට ඕන අපේ සියඹලා පිටියේ ගරු ඇමතිතුමා, මට එතුමත් එක පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මේ ඇත්ත වශයෙන්ම එතුමා ඒ වෙලාවේ කියන්න ඕනේ මේක කරන්න බැහැයි කියලා.
මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ සාකච්ඡා සටහන බලන්න. මම ඒ සාකච්ඡාවේදීත් ඉතා පැහැදිලිව කිව්වා මේක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. මේ රටේ තවත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා මේ 65-60 කිරීමත් සමග එක්වර විශ්‍රාමයාමට. ඒ නිසා මහා භාණ්ඩාගාරයේ මතය මේකට වෙනස් කියලා මම ඉතා පැහැදිලිව කිව්වා මේ අනිත් සියල්ලම සියලු දෙනා ඉන්න අතරේ. ඒ නිසා ඒ සාකච්ඡා සටහන බලන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
හරි, උත්ෙන්න කොන් මෙතුම ඉක්මන් කරන්න.
කරු කථානායකතුමනි, සියල්ල දන්න ජේෂ්ඨ පරිණත මහදැන මුත්ත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා, එතුමාට එක දවසක් සම්පූර්ණයෙන් වෙන් කරන්න 27-2 යටතේ එතුමාට ඕනේ ප්‍රශ්නයක් අහන්න.
විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ ගන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ ගන්න.
මම සතුටුයි ගරු කථානායකතුමනි, මට ලැබුණු නම්බුනාමය මහදැන මුත්ත ගැන. හැබැයි මම කියන්න කැමතියි මම මැරදැන මුත්ත නන් නෙවෙයි. දමුල්ලේ මරදන මුත්ත නෙවෙයි මම. දමුල්ලේ මේ
මිනිසුන්ගේ
ජන ජීවිත විනාශ කරපු මරදන මුත්ත නෙවෙයි.
විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ කියවන්නේ.
ඔව්. මිනිමරු ඕනම් මිනිමරු මුත්ත කියන එකත් ගහගන්න පුළුවන් තමයි.
ඒකෙත් වැඩක් නැහැ ඔබතුමා
කරන්නේ. ගරු කථානායකතුමනි, අරු දිනවා ගොඩක්. රටේ ප්‍රමුඛතම sannivedana seva sapayanna ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි. පසුගිය 2020 සහ 2021 වසර දෙක තුල පමණක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිවෙලින් රුපියල් මිලියන 1,832ක් සහ රුපියල් මිලියන 657ක් වශයෙන් රජයට බදු ගෙවීම් සිදු කර තිබෙනවා. එසේම එම වසරවල බදු ගෙවීමෙන් පසු පිළිවෙලින් රුපියල් මිලියන 7,881ක් සහ රුපියල් මිලියන 12,161ක ලාභයක් ඉපැයීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමත් වී තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව පවතින බුද්ධිමය තොරතුරු සහ ජාතික වැදගත්කමකින් යුතු තොරතුරු ගබඩාව රාජ්‍ය අංශයේ වගකීමට යටත්ව පැවැත්විය යුතු ක්ෂේත්‍රයක් වෙනවා. එසේ වුවද ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරන ලද 2023 අයවැය මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයද ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර තිබෙනවා. මෙවන් ලාභදායි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලු සහගතයි. එපමණක් නොව මේ ප්‍රතිපත්තියට අපි තරයේම විරුද්ධයි. ලාභ ලබන රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමීමේ ප්‍රතිපත්තිය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසීම මෙරට ජාතික ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවටද ප්‍රබල තර්ජනයක් ගෙන දෙනු ලබනවා. එබැවින් සියලුම ශ්‍රේෂ්ඨ කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරනු ලබන මෙරට තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන සේවාවේ ප්‍රමුඛයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රැක ගැනීම අප සැමගේම වගකීමක් වෙනවා. එනිසා මේ කාරණාව ජාතික වැදගත්කමකින් යුත් කාරණාවක් හැටියට සලකල බලලා මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා රජය වෙත. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හෝ එහි පාලිත සමාගම් යම් ආකාරයක ප්‍රතිව්‍යුහගතකරණයකට එහෙමත් නැත්නම් පෞද්ගලීකරණයකට ලක් කරන්නේද? මේ සම්බන්ධයෙන් පූර්ව අධ්‍යයනයක් රජය විසින් සිදු කර තිබේද? ප්‍රතිව්‍යුහගතකරණය තීරණය කිරීමට පදනම් වූ කරුණු කවරේද? මෙයට ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පාර්ශව එකඟද යන්නත් මේ සභාවට දැනුම් දෙනවාද? මෙම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කුමක්ද? මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණයක් තුලින් ආණ්ඩුව අපේක්ෂා කරනු ලබන ආර්ථිකමය ප්‍රතිලාභය කුමක්ද? ඒ කියන්නේ කොච්චර ගානකටද ලාභ ලබන ටෙලිකොම් එක විකුණන්නට යන්නේ? ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, බංග්ලාදේශය, ඇල්ජීරියාව, ප්‍රංශය, පකිස්තානය, සෞදි අරාබිය, ඉතාලිය, සිංගප්පූරුව, ඔමාන්, කටා, මියන්මාරය වැනි රටවල් යාකෙරෙන සීමීවේ 4-5 යන ජාත්‍යන්තර මුහුදු සන්ධාම පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව තිබෙනවා. එමෙන්ම මෙරට නැෂනල් බැක්බෝන් නෙට්වර්ක් NBN ලෙස සැලකෙන ටෙලිකොම් සතුව රටෙහි වැදගත් තොරතුරු සහිත බැංකු, බුද්ධි සේවා, ව්‍යාපාරික, Tier 3 ජාත්‍යන්තර ප්‍රමිතිගත විශේෂ ආරක්ෂිත ක්‍රම සහිත පිටිපන රහස් දත්ත ගබඩා මධ්‍යස්ථානයේද ඩේටා සෙන්ටර් එකද පවතිනවා. මෙම පද්ධති හිමිකාරීත්වය රජයෙන් බාහිර සමාගමක් සතුවීම හරහා රටේ ජාතික ආරක්ෂාවට වන බලපෑමට ගන්නා පියවර කුමක්ද? මේ සම්බන්ධයෙන් රජය ආරක්ෂක අමාත්‍යංශයේ හෝ වෙනත් වගකිවීතු ආයතනයකින් වාර්තාවක් ලබාගෙන තිබේද? එසේ නැතහොත් රජය විසින් මෙහි වගකීම ගනු ලබන්නේද? ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සතු වත්කම් ප්‍රමාණය කොපමණද? ටෙලිකොම් ආයතනයේ යටතේ ඇති එක් එක් පාලිත සමාගම්වල පවතින වත්කම් ප්‍රමාණය කොපමණද? මෙම පාලිත සමාගම් වලින් කවරක් හෝ සතුව ඌණ උපයෝජිත වත්කම් ඇති බව හඳුනාගෙන තිබේද? එසේනම් එම ඌණ උපයෝජිත වත්කම් මොනවාද සහ එහි වටිනාකම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? එම වත්කම් සම්බන්ධයෙන් රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ඒ සම්බන්ධයෙන් ඉදිරියට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේද? ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙතින් භාණ්ඩාගාරයේ වෙත පසුගිය වසර 5 තුළ කෙතරම් මුදල් ප්‍රමාණයක් ලාභාංශ සහ බදු ලෙස ලැබී තිබේද? මෙම ලාභාංශ තවදුරටත් නොලැබීම මත රාජ්‍ය මූල්‍ය තත්ත්වයට වන බලපෑම් විශ්ලේෂණය කර තිබේද? ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක අයිතිවාසිකම් සහ සේවකින්ගේ රැකියාවලට වන බලපෑම රජය අධ්‍යයනය කර තිබේද? එහිදී යම් සේවකයෙකුගේ රැකියා අහිමිවීමක් සිදුවේද? එසේ වුවහොත් එම සේවකින්ගේ සුභ සාධනය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන සැලසුම කවරේද? ගරු කතානායකතුමනි, මම බොහොම අවංකව අවධාරණය කරන්න කැමති, මේ රජයට, මේ ජනාධිපතිවරයාට වරමකුත් නැහැ, මේ රජයට වරමකුත් නැහැ මේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න. එහෙම වරමක් 2019 ජනාධිපතිවරණේ ලැබුණෙත් නැහැ, 2020 අගෝස්තු මාසේ ලැබුණෙත් නැහැ. මේ වරමක් නැතුව ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නට, පෞද්ගලීකරණය කරන්නට මොකද්ද මේ ආණ්ඩුවට තියෙන අයිතිය? ඒ නිසා මම මේ ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු රජෙන් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරපු 27-2 යටතේ විශේෂයෙන්ම එතුමා ඉදිරිපත් කරා ටෙලිකොම් එක සම්බන්ධෙනුත් එවගේම මීට පෙර රක්ෂණ සංස්ථාව සම්බන්ධෙනුත් මේ සඳහා දීර්ඝ පිළිතුරක් අපි ඊළඟ පාර්ලිමේන්තු දවසේ ලබා දෙනවා. එක්කම ගරු විපක්ෂ නායකතුමනි ප්‍රධාන වශයෙන් ඔබතුමාට මේ කාරණා පිළිබඳ අපි දීර්ඝ උත්තරයක් ලබා දෙනවා. පළවෙනි කාරණේ තමයි ඔබතුමා මතු කරපු කාරණාවනි එකක් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇතිවන කිසිදු ආකාරයේ වැඩපිළිවෙලකට රජය ගමන් කරන්නේ නැහැ. ඊළඟට දෙවෙනි කාරණේ කරු කතානායකතුමනි මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව දැනට වෙනම රීස්ට්‍රක්චරින් යුනිට් එකක් සකස් කරලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ යටතේ. එතකොට මේ ක්‍රමවේදය සහ වැඩපිළිවෙල අපිට තීන්දු කරන්න පුළුවන් වෙන්නේ මේ යුනිට් එක විසින් ලබා දෙන වාර්තාව අනුව. ඒ වගේම කරු කතානායකතුමනි අපි දීර්ඝ උත්තරයක් අපි ලබා දෙන අතරතුර මේ දැනට ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය තීරණය කළාට පස්සේ ඒට ගැළපෙන ප්‍රශස්ත කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යම සඳහා දැනට සේවයේ යෙදී සිටින සේවකයන්ට කිසිදු ආකාරයේ අගතිගාමී නොවන පියවරවන් ගැනීමට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාට ඊළඟ පාර්ලිමේන්තු දවසේ මේ කාරණා දෙක සම්බන්ධයෙන්ම අපි දීර්ඝ පිළිතුරක් ලබා
දෙනවා. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ දීර්ඝ පිළිතුර අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමා බොහොම වැදගත් කාරණාවක් මේ සභාවට කිව්වා. ඒ කියන්නේ කිසිම සේවකයෙකුගේ සේවා අයිතිය අහිමිවන විසඳුමකට ඔබතුමන්ලා යන්නේ නැtei කියන කාරණාව. ඒක බොහොම පැහැදිලියි. ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි ඒ කරන්නා වූ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රමවේදය පිළිබඳව මම ඉල්ලීමක් කරනවා. ස්ටේක් හෝල්ඩර්ස්ලත් එක්ක පාර්ශවකරුවන් එක්ක කතා කරන්න මම ඉතින් අද ඉදිරිපත් කරපු ප්‍රශ්නෙන් ඔබතුමා පැහැදිලි උත්තරයක් දුන්නා. රක්ෂණ සංස්ථාවෙත් ටෙලිකොම් ආයතනෙත් ඒ වගේම අනිකුත් ලාභ ලබන ආයතනවලත් ඒ වගේම ලාභ නොලබන ආයතනවලත් මං හිතන්නේ සේවක අයිති ආරක්ෂා කරගෙන කරන ප්‍රතිව්‍යුහගත කිරීම ඒ පිළිබඳව අපි සාධනීය ලෙස බලන්නට සූදානම්.
තුමනි ප්‍රධාන වශයෙන් රජයට වගකීමක් තියෙනවා මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තමයි ඔබතුමා මත කරපු කාරණා දෙක. එකක් තමයි මේ ජනාධිපතිතුමාට වරමක් නැහැ කියන එකයි රජයට වරමක් නැහැ කියන කාරණේ අපි එකග වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිතුමත් මේ රටේ ව්‍යවස්ථාව අනුව පත්වෙච්ච ජනාධිපතිවරයෙක් වගේම රජයත් ව්‍යවස්ථානුකූලව පත්වෙච්ච රජයක්. නමුත් ඔබතුමා මතු කරපු කාරණාවේදී අපි මේ රටේ ජනතාවට සංවේදී. එහෙනම් ඔබතුමත් අපි පාර්ලිමේන්තුවට මේ යුනිට් එක අපිට අවශ්‍ය අධ්‍යයනය කළලා වාර්තාව ලබා දුන්නාට පස්සේ ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමක් කරනවා. වගේම ගරු විපක්ෂ නායකතුමනි අපි ගන්න යන පියවරයන් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරලා තමයි අපි මේ වැඩ කටයුතු කරන්නේ.
අවසාන කාරණාව ගරු කතානායකතුමාගේ අවධානය නැවතත් වරක් මේ බොහොම සංවේදීව අපි ඉදිරිපත් කරනවා. මේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ ප්‍රශ්නය ඔබතුමා ඉක්මනින්ම විසඳන කටයුතු කරන්න. ඒ වගේම ගරු උගත් සේමසිංහ මැතිතුමාට මම කියන්න කැමති කොන්ස්ටිටියුෂනැලිටි කියන එකක් ලෙජිටිමසි කියන එක තවත් එකක්. අපි පිළිගන්නවා ව්‍යවස්ථාවේ ක්‍රියාදාමය ෆලෝ කරලා තමයි ජනාධිපතිවරයා පත් වෙලා තිබෙන්නේ. නමුත් ඒක ජනතාවගේ අතර ඉස් ඉට් ලෙජිටිමට් ආර් නොට් කියන එක ලෙජිටිමසි එක තීන්දුවෙන්නේ ත්‍රූ පීපල් සවරන්ටි ජනතා පරමාධිපත්‍යය සහ ජනතා ස්වෛරීත්වය තුළ.
කොන්ස්ටිටියුෂනැලිටි එකයි ලෙජිටමසි අතරේ තියෙන කාරණාව දිහා බැලුවහම මේ ගවර්න්මන්ට් එකත් ලෙජිටමට් ගවර්න්මන්ට් එකක්. This is of course a legitimate government. I hope you agree. You might not agree. You might disagree, but this is a legitimate government. But also, if you remember when the president was elected in parliament, you supported one candidate. If that candidate won, what would have been the situation? Oh, yeah. Then is it legitimate?
Please. Now,
Honorable Minister, what I was trying to say is that the parliamentary procedures were followed. The constitutional procedures were followed as stipulated in the constitution. What I am trying to say, if one said that this administration was legitimate, you all have lost the legitimacy through the resignation of a president who received a mandate of 6.9 million votes. That president has gone home. that president was thrown out of power. That was done through people's power. Please understand, all these powers are subservient to the people's power of the land. That is why the finance minister had to go home, the prime minister had to go home, the then prime minister, and the president had to go home. Do remember, 6.9 million mandate was received by Gotabe Rajapaksa, His Excellency, the former president, and he had to go home. That is why I say constitutional procedures would have been followed. That's a different matter. But you all don't have legitimacy.
මම මේක වාදයක් බවට පත් කරගන්නේ නැහැ අවසාන වශයෙන් ගරු කතානායකතුමනි ඔබතුමා කියපු කාරණේ අපි පිළිගන්නේ නැහැ අපි එකග වෙන්නේ නැහැ also at the same time honorable leader of the opposition president Gotabaya Rajapaksa walked out without killing a single person a single innocent person in this country but we have seen in the past there had been presidents who have remained in power by killing thousands and thousands of innocent youth in this country. So if you talk about legitimacy, we have a legitimate president, we have a legitimate government. Also on the other hand, as a leader of the opposition, I don't think your position is also legitimate if you put into that shoes the way you talk. Because if you see the number of members who are with you in your opposition, were never with you. So part of the 6.9 million voted for, that members are with you now. So then in that case, you also don't have a legitimate power from the people to sit on that seat. So I think, first of all, let us restore this economy.
Honorable Minister, let's
the
stop
biggest
this.
Problem, yeah. you, the problems
let's
you have raised
from
now,
here.
If you see, yeah. is because our economy is weak now. So let us restore this economy. Let us restore this economy. Then people can elect whom they want to rule this country. We will go in for elections then. Then first, let us restore this economy. You are offered the responsibility of being appointed as the Prime Minister. But you didn't. Whatever the reasons, you didn't accept it from the former President. So now, please, I urge you, please let us restore this economy. People are suffering at the moment. The painful reforms you are going through have affected people in this country. So let us get together and restore this economy. If the economy is not restored, there won't be people to vote for any of the parties who are contesting. So let us restore this economy, then we'll go in for the rest of the details you are talking.
Please stop from there, I suppose. Yeah.
I just want to make a correction. You don't restore an economy, you restore an economy. So I just want to correct that. You don't restore.
Right. Yes.
Restore can apahu store gata karana.
Okay.
You restore an economy. Now the other thing is you
garu gatana ayutumani me vipakshana ayutuma
please
garu gatana ayutumani
hari vipakshana ayutuma katha karanne
ha no no
me kale den ada vinadi 45 ak
gatana meka no no you ask the question as to why I didn't take responsibility by becoming the Prime Minister. I didn't want to be sworn in front of a people-rejected illegitimate president. That's the reason. I have explained my position, all right. But Honorable Speaker, what Please. I'm trying to tell you, what I'm trying to nope. tell you, what I'm trying to tell you... No,
please,
I have never.
Please stop this.
I have
stop
never
this
ever
debate
violated.
Now. There is no time for us. Now 45 minutes have been taken off. Please stop this. Please. You had better. Honorable
Minister. So I don't get a chance to reply, is it?
No, my dears.
So the government minister is bigger than
please,
the opposition
please,
leader.
Please, now you have taken no. enough time. You
look,
have taken enough time.
Look, doesn't matter, Honorable Speaker.
Yes.
I know in the security of the four walls please. Of this house, I know the government side thinks
please.
That everything is fine.
Please stop.
Everything is hunky-dory.
Yeah.
All 22 million are happy and right. they are okay. trying to...
reclaim that they are legitimate. Okay. The best way, the best way to restore legitimacy is to go for an election.
Right.
Mama kiyenawa tamunnaanselaata janata paramaadhipathye pilibandawa swairithwe pilibandawa viswasayak thiyenawa nan yanna chandekata.
Right, right. Damu alut
parama.
Okay. Rajya Siyama labidiya mattuma.
Garu kathanayathumani. Garu kathanayathumani. මේ ආයතන ප්‍රතිවගත කිරීම පිළිබඳ යෝජනාව අයවැය ලේකනේ සම්මත වූ යෝජනාවක්. එතුමා අහන ප්‍රශ්න ඉතාම වැදගත්. හැබැයි මේට ඉතාම සමාන ප්‍රශ්නයක් අතුරලියේ ගරු රතන ස්වාමින් වහන්සේ විමසලා එතුමා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ විදුලි බල මණ්ඩලය ගැන විමසලා මම මේ පිටබල දීර්ඝ පිළිතුරක් පසුගිය 8 වෙනිදා ලබා දුන්නා. මම ගරු විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒකත් පරිශීලනය කරන්න මේ ඒ වගේම තවත් විස්තරාත්මක පිළිතුරක් අපේ සහෝදර අමාත්‍යතුමා ලබන සතියේ ලබා දෙයි. බොහොම ස්තුතියි.
ඔව් සේමසිංහ අමාත්‍යතුමා ඉක්මන් කරන්න.
කතානායකතුමනි මේ මහජන මන්ත්‍රීතුමාලාට ඔවුන්ගේ ප්‍රදේශයන්වල තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම පක්ෂ නායකයින් සහ ඔබතුමා ගත තීන්දුව ඉතාම වැදගත් මේ දවසක් සම්පූර්ණ ප්‍රශ්න වලට ලබා දීම. ඒ වගේම කරු කතානායකතුමනේ මම යෝජනාවක් කරනවා මේ වගේම දිනයක් සම්පූර්ණයෙන්ම වෙන් කරන්න විපක්ෂ නායකතුමාට 27 යටතේ එතුමාට තියෙන ප්‍රශ්න ටිකක් අහන්න. එතකොට එතුමා මේ අනම්මනම් කියපන්නේ නැතුව ඒ කාරණේ විතරක් කතා කරාවි.
භවිෂ්‍යදී. භවිෂ්‍යදී අවතුවා ඒක හරි ඒක අපි මොකද ඔබතුමා රීති ප්‍රශ්නේ?
විනාඩියයි මම ගන්න කරු කතානායකතුමනේ.
ඔව්.
ඊයේ පෙරේදා දිනේ සමාවෙන් කතානායකතුමනේ මම විනාඩියයි ගන්නේ. පෙරේදා දිනේ ඉතාම අවාසනාවන්ත සිද්ධියක් පෙරදෙනිය විශ්වවිද්‍යාලයේදී සිද්ධ වුණා. මේ ලංකාවේ නෙවෙයි ආසියාවේ ඉතාම ගෞරවනීය බහුවිද්‍යාඥයෙක් හැටියට සලකන හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට ඉතාම අමානුෂික ලෙස පහර දුන්නා විතරක් නෙමෙයි ඔහු ඇදගෙන යන්න ගියා. මම ඔබතුමාට කියන්නේ මේ උත්තරීතර ආයතනයේ විශේෂ අවධානය මේකට යොමු වෙන්න ඕන. මොකද ස්ටැන්ලි තිලකරත්න මහාචාර්ය ස්ටැන්ලි තිලකරත්න 1987 එතුමාව ඝාතනය කරා. ඒ වගේම 1987 මහාචාර්ය බටුවට විතාන කටුබැද්ද හිටපු උපකුලපතිවරයා ඝාතනය කරා. ඒක කෙලවර වුණේ 80,000ක විතර මහා මිනිස් ඝාතනයකින්. ඒ නිසා මම කියන්න කැමති මේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම මේ සිද්ධියට පෙරටුගාමි ශිෂ්‍ය සංවිධානයත් සම්බන්ධයි, ශිෂ්‍ය සංගමේ සභාපති සම්බන්ධයි. මේ පිළිබඳ අපි කාගේ අවධානය යොමු කරලා මේ අයට දෙන්න පුළුවන් උපරිම නීත්‍යානුකූල දඬුවම
දී. පුජිවරහමන් මන්ත්‍රීමාගේ ප්‍රකාශය
කතානායකතුමනි පැහැදිලි කිරීමක් ඔබතුමාගේ අවසරය අනුව ගරු කතානායකතුමනි 2022/12/7 දින පාර්ලිමේන්තු අයවැය විවාදයේදී අධිකරණ වැය ශීර්ෂයේදී මා විසින් 2021/12/15 දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදේශ පතමින් යවු ලිපියක් මා සභාගත කළෙමි. එනම් මේ ගරු සභාවේ විදේශික සිටින බවය. ගරු කතානායකතුමනි 2022/12/8 දින ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය විසින් මාහට කොළඹ කුඩුකාරයෙන් ආරක්ෂා කරන මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා යනුවෙන් බැනවැදිනි. ගරු කතානායකතුමනි මා විසින් සභාගත කළේ ඔබතුමාගේ අවධානය යොමු කිරීමට. එනම් මෙම උත්තරිත සභාවේ අප සියලු දෙනාම එකතු වී සම්මත කරගත් නීතිවලට පටහැනිව කෙනෙකු සභාවේ සිටින බව පිළිබඳය. එසේ නොමැතුව කිසිදු ද්වේෂ සහගත අරුතයකින් නොවේ. මෙම උත්තරිත සභාවේ ගෞරවය හා ජනතා පරමාධිපත්‍යය රැක ගැනීම මෙම සභාවේ සිටින සියලු දෙනාටම තිබෙන වගකීමකි. එවැනි ආකල්පයක් මා සිත තුළ තිබූ බැවිනි. මෙම උත්තරිත ආයතනයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මා දන්නා දේ සභාවේ අවධානය යොමු කිරීමේද දැන් මේ පිළිබඳව තීන්දුව ගැනීමේ සභාවට බාර කරමි. Honorable Speaker, my father served as a teacher in public service and also served in the foreign ministry under former ministers of foreign affairs Honorable A.C.S. Hamid and Honorable Lakshman Kadirgaman. My mother was a housewife. I have two brothers and sister. One brother is an engineer while other served as a chartered accountant. After passing GCA level in 1994, I entered to the Open University of Sri Lanka to pursue a LLB and however could not complete my degree due to my entry into the active politics. I consider these baseless allegation and false accusation will bring disrepute also my parents who are not longer living. Garu Kathanayakathumani, මේ සභාවේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් සමග කීප දෙනෙකු සමගද මම වත්මන් ජනාධිපතිවරයා සමගද දේශපාලනය කරන කෙනකි. 2001 මෙන් වසර අවුරුදු 21ක් කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලය තුල සිදුවෙච්ච යම් සිදුවීමක් සම්බන්ධව TNL ජනහඬ ප්‍රසිද්ධ වැඩසටහනකට එදා ඔබතුමා සමග පොදුජන පෙරමුණ ඔබතුමා පොදුජන පෙරමුණේ නියෝජන හැටියට TNL ඒ ජනප්‍රිය වැඩසටහන සහභාගී විය. මාද වෙනත් දේශපාලන ප්‍රවාහනය නියෝජනය කරමින් සහභාගී විය. අනුර කුමාර් දිසානායක ඉම්තියාස් බාකීර් මාකාර් මැතිතුමාද එදා ඒ 2001 ජනහඬ වැඩසටහනට සහභාගී විය. 2005 දී එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී දේශගාල ගමන ඉදිරියට ආවේය. 2009 පළාත් සභා මැතිවරණයෙන් ඡන්ද 25000ක් ලබාගෙන බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය. 2014 දී නැවත ඡන්ද 43000ක් ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කයේ 3 වෙනි තැනට පත්විය. 2015 පළමු වතාවට මහ මැතිවරණයෙන් ඡන්ද 82000ක් ලබා ගැනීමෙන් කොළඹ 7 වෙනි තැනට පත්විය. 2020 දී නැවත සමගි ජන බලවේගයේ ඡන්ද 87000ක් ලබා ගැනීමෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 3 වෙනි තැනට පත්විය. එවැනි දේශපාලන ගමනක් තුල දවසින් දවසේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවිය. ගරු කතානායකතුමනි, එසේ කිරීමට හැකි වී තිබෙන්නේ කිසිදු ලාභ අපේක්ෂාවෙව වෙනත් පතු පරමාර්ථතාවෙන් තොරව යයි මම කිය යුතුය. එමෙන්ම කිසිදු සමාජ විරෝධී නා අපරාධකාරීන් වෙනුවෙන් කිසිදු පොලිසියකට ආරක්ෂක අංශය වෙත පෙනී නොසිටී බව මම තරයේ ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම රජයට දැඩිව ප්‍රහාර එල්ල කරන මන්ත්‍රීවරයෙක් හැටියට ගෞඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වූ දා සිට බුද්ධි අංශ නිලධාරීන් මාගේ වැඩ කටයුතු පිටිපස හඹා ආවේය. මාගේ දුරකථන විස්තරද ලබාගෙන ඒවාද පරීක්ෂා කර බවට දැනට මාස 10කට පෙර මේ සභාවට මා දැනුම් දුන් බව මතක් කරමි. එවැනි පරීක්ෂාවකට ලක් වී සිටින සමාජ විරෝධී ක්‍රියාකාරීන්ට සහාය ලබා දෙන කෙනෙක් නම් අද මා සිටින්නේ පාර්ලිමේන්තුවේ නොවන බවද මා කිය යුතුය. ගරු සභාපතිතුමනි, කර කතානායකතුමනි, එබැවින් මෙම උත්තරිත සභාවේ නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් හැටියට අපගේ කරුණු ඉදිරිපත් කිරීම වලට උත්තර නොදී මඩගසා හා අසස්ත්‍ය චෝදනා වලින් මා හඬ නතර කර නොහැකි බව කිය යුතුය. එමෙන්ම මේ ඇන්සාර් ඩෝලින් ඉවත් කරන මෙන්ද ඉදිරියේදී මෙවැනි ප්‍රකාශවලට ඉඩ ලබා නොදෙන ලෙස ඔබතුමාන්ගේ කරුණාවෙන් ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි.